ನಾಯಕಃ ಮಧುವಂಗೆ ತಸ್ಮಾಗೆ ನಮಸ್ಕಾರೇ ರೇವಾ. ಎಂಬಿಪಿಟಿ ಆನಂದ ಸ್ವಾಮಿನಾಗೆ ಗುರು ಸ್ವಾಮಿನಾಂತೆ ತಸ್ಮಾಗೆ ನಮಸ್ಕಾರೇ ರೇವಾ. ಎಮ್ಮೆನ್ಮ ಕೆನ್ನ ಸಿದ್ದ ಸಿಯಲೂಮ ಸಂಘರತ್ನಿಂದ ಅವಸರಾಯಿ ಸಿಯಲೂಮ ಪಿನ್ಮತುಂಗಿಂದ ಅವಸರಾಯಿ. ಅದು ದವಸೆ ಮಮ್ಮೆ ಸ್ವಾಮಿನಾಂತೆಗೆ ಪ್ರಮುಖತ್ವ ಮೇ ದೇಶನಾವ ಸೂದಾನಂತಲೇ ಮಾಗೆ ಪಿಯಾನಂತ ಪಿಂಪಿನಿಸ ඇත්තටම පියාණන්ට පින්පිනිසට වඩා මම මේ ධර්ම දේශනාව ගොඩාක්ම හිතුවේ පැහැදිලි කරලා දෙන්න. ජීවතුන් අතර සිටින මේ පින්වතුන්ට උතුම් වූ නිර්වාණ සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ස්වාමීන් වහන්සේගේ ධර්මය මහඟු දායාදයක් වෙන බව නොවන විශ්වාස කරන නිසා. මොකද මමත් ජීවිතේ අවුරුදු 3-4 කලින් මේ විදිහටම පුතග්ජන විදිහට මේ විදිහට ඇවිල්ලා බණ ඇහුවා. සිල් ගත්තා, දානමාන කළා, පින් හතේ වැඩ කළා. ඊට පස්සේ මට ස්වාමීන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණාට පස්සේ මම හොඳටම තේරුම් ගත්තා මේ තත්ත්වෙන් නම් කවදාවත් මට නිවන් අවබෝධය කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. අවුරුදු එකමාරක් තිස්සේ ධර්මය ඇසුවට පස්සේ මම තේරුම් ගත්තා මේ උතුම් වූ නිර්වාණ ශක්තිය කොතනද තියෙන්නේ, කොහොමද ඒක ලබා ගන්න පුළුවන් කියන එක. ක්‍රමක්‍රමයෙන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම්මගේ ජීවිතේ මම කියන මමත්වයේ කියලා දේ මම අත්හැර ගන්න මට පුළුවන් වුණා. මගේ මමත්වය ගිලිහි ගියා. ඒයින් පසුව මං ලැබුව ඒ උතුම් වූ සුවය පැහැදිලි කරලා දෙන්න ඇතරම මේ ලෝකතලයේ වචන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ සුවය ඔබ හැම දිනාටම අත්පත් කර දෙන්න තමයි මම මේ වැඩසටහන ප්‍රථමයෙන්ම පටන් ගත්තේ අපේ ගමෙන්. මොකද තාත්තා ගොඩාක් මහන්සිලා මේ පන්සලට වැඩ කරපු කෙනෙක්, හොඳ දායකයෙක්. ඒ වගේම මට හොඳ තාත්තා කෙනෙක්, මගේ අම්මට හොඳ සැමියෙක්. ඒ වගේම එයාගේ සහෝදරයන්ට, සහෝදරයන්ට, ඒ වගේම ඥාතීන්ට හොඳ පුද්ගලෙක්. ඉතින් තාත්තා වෙනුවෙන් කරන යුතුකමක් විදිහට තමයි ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව, ගිහි ප්‍රමුඛව මා මේ වැඩසටහන සූදානම් කළේ. ඉතින් පැමිණි සියලු දෙනා සියලුම පින්වතුන්ට බොහොම පින් ධර්මය අහන්න සියලුම සිත්වල තියෙන මේ අවස්ථාවේදී සියලුම දේවල් විපින්චු මොහොතකට අමතක කරලා මේ උතුම් වූ ස්වාමීන් වහන්සේගේ කියන මේ ධර්මය බිඳක් හිතට ගන්න, ඔබට ඒ සොයන, ඒ නිදහස, ඒ සෝය, ඒ සැපය සොයා ගන්නට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පැමිණි සියලු දෙනාටම ඒ උතුම් වූ නිර්වාණ සත්‍ය දියුණු කරගන්න මේ ධර්මය
විශේෂ ධර්ම දේශනාවක් හැටියට තරුණ පිරිවෙන් ස්වාමීන් වහන්සේලාටත්, පේපිනව පාසල උපාසිකාවන්ටත්, සියලු දෙනාටම සිලියන අනුශාසනයක් පිනවත් ගාණියල දිවන්න ඇතිනිය කිතුතුන් ඈනියන් වහන්සේ ඇතුළු දරුවන් ඇතුළු සියලු දෙනාම ඒකනාශීලා බලාපොරොත්තු වෙන සෝරපාල ආර්යවංශ පිනවත් පියාණන් වහන්සේට පින් පිණිස සසර සැප පිණිස නිවන් පිණිස ප්‍රාර්ථනා කරගෙන මේ වැඩසටහන සිදු කරන්න. මේ පන්සල් වලට බොහෝම උපකාරක වෙච්ච පියතුමා වහන්සේ නමක්, ඒ වගේම දරුවෝ ශාසන ලැබිව ධර්මයට උපකාර කරමින් කටයුතු කරනවා. දැන් මම කල්පනා කරනවා ස්වාමීන් වහන්සේලා මුල් කරගන්නවද අපේ ඉන්න දීපින්නතු මුල් කරගන්නවද මේ අනුශාසනය දෙවියලා. අපි මුලින්ම මුල් කරගමු අපේ තරුණ අනාගතය. අපේ ගරුනායක හම්බුවන් වහන්සේ මතක් කළා වගේ ශාසනයේ අනාගතය, සම්බුද්ධ ශාසනයේ අනාගතය. උන්වහන්සේලා ධර්ම දරවුණොත් ඒ ධර්ම දර්භාවයෙන් තමයි මේ ශාසනය අලංකාර ලස්සන වෙන්නේ. ඉතින් මේ දායක කාරක පින්නතුන්ගේ බලාපොරොත්තුවත් එයතෝ පෝෂණය කරලා වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට සහයෝගය දක්වලා වහන්සේලාගේ ආකල්ප සංවර්ධනය ඇති කරලා නැනති ගුණ ඇති හටට දයට ගමට ලොවට වැඩ ඇති ස්වාමින් වහන්සේලා පිරිසක් බිහි වේවා කියන ප්‍රාර්ථනාවයි. ඉතින් ජීවිතේ මටත් අවුරුදු 11ක් 12ක් තියෙද්දි පැවිදි භූමියට පත් වෙච්ච සමයේ අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ අත්දැකීම් වලින් ටිකක් අනුශාසනා කරන්න පුළුවන් අපේ පුරිහාමුදුරන්ලාට. අද මේ බණ කියන කට හැදුවේ අපේ කුමාර නායක ස්වාමීන් වහන්සේලා කලාවේ සුමන තිස්සනායක හඳුරු සමරගව පළාතේ හිටපු අධිකරණ සංඝනායක නායක ස්වාමීන් වහන්සේ. ඒ උන්වහන්සේ අපිට පන්සල් හෝඩියෙන් පටන් ගත්තාම උද්ගණනාවක් තියෙනවා. පන්සලේ තුලදී පිළිවෙනකට යන්න කලින් කියවනවා. ඒ අපි ඒක කටපාඩම් වෙනවා. ඒ සමයේදී දවල් කාලයේදී අපිට සැතපෙන්න තහන. දවල් කාලයේදී සැතපෙන්න තහන පාඩම් කරනවා. ඉතින් සමහර දවස්වලදී මේ පාඩම් කරන්නේ නැතුව නිදාගන්නකොට ඉතින් හම්බ වෙන්නේ නින්දෙම ඉඳි වේවල් කසාය හම්බ වෙනවා. යන්නේ ගුටි ගන්න සිද්ධ වෙනවා. මේ හීනියක් දැක්කා වගේ තමයි නැගිටලා දුවන්නේ. නැගිටලා දුවද්දී තමයි අවදි වෙන්නේ. මගදී අවදි වෙන්නේ. මොකද වුනේ කියලා දන්නේ නැහැ. ඉතින් ඔහොම අපිට දාහට නිදා ගන්න දෙන්නේ නැතුව නායක හඳුරු සත පිලා ටික වෙලාවක් ඉඳලා ඇවිල්ලා අපි නිදාගෙන ඉන්නවා. අහුනොත් එහෙම වේවල් පාරක් ගන්නවා. ඉතින් මේ කට මොකරි කොළු ගැටියක් ඇවිල්ලා හිටියා. ඒ කොළු ගැටයට හරි මොකරි කටක් තිබ්බා. ඒ කොළු ගැටය අහනවා අපිට නිදාගන්න එපා කියලා. නායක හම්බුනේ මොකද නිදාගන්නේ කියලා අහුවා. ඒකත් ඇත්ත. මේ නායක හම්බුනේ දවල්ට සත පේනවා. අපිට මේ ඉඳා ගන්න තහනම් පොත් බලන්න ඕන කියලා. ඉතින් අපේ නායක හඳුරන් වහන්සේ මොකද කළේ? මේ කතාව හරි වැදගත්. එක් කරගෙන ගියා වහන්සේ පොත් ශාල වශයෙන් තැන්පත් කරලා තියෙන පුස්තකාලයට. මුලින්ම එක පොතක් පෙන්වලා ඇහුව මේ පොත කියවල තියෙනවා කියලා. අපි වා අපි තාම නාම පොත, ඝන දෙවියන්ල, බුද්ධ ගංජය, සකස්කඩ, නාමාස්තකගේ, සූර්ය සතගේ, සකස්කඩ ඔය වගේ දේවල් කියවමින් ඉන්නේ. ඒ කිව්වා නෑ, ඔය ඔච්චර ලොකු පොතක් අපි කියවල නෑ අවුරුදු 12 දී. ඊට පස්සේ මේ පොත් කියවල තියෙනවා. ඒවත් නෑ. සර්ප වෛද්‍ය පිළිබඳව උපාධියකුත් තියෙනවා. නායක හඳුනනවා මොකද ඒ වෛද්‍ය ක්ෂේත්‍රයත් ප්‍රගුණ කරලා තියෙනවා. ඒවත් නෑ. ත්‍රිපිටක පොත් ටික පෙන්නලා මේවා කියවල තියෙනවා. මේවා කියවලත් නෑ. ඊළඟට උන්වහන්සේට හම්බෙච්ච පදවි තියෙනවා. අනුනායක, මහානායක, අධිකරණ සංඝනායක, ද්විතීය සංඝනායක ඔය වගේ තියෙනවා. ඒ දේවල් පෙන්නලා මේව හම්බ වෙලා තියෙනවා. අපි කිව්වා අපිට නැහැ කියලා. නාගහමතුතු මේ සහතික තියන අයට දවල්ට නිදා ගන්න පුළුවන්. නැති අය මේ සහතික ගන්න පාඩම් කරන්න ඕනේ. හොඳයි නේද සංසාර? මේ පොත් කියවල නැති අය මේ සහතික ලබවල නැති අය පාඩම් කරන්න ඕනේ මේ සහතික ලබන්න. ඉතින් අපේ තර්කයේ අපේ අදහස සම්පූර්ණයෙන් බිඳුණා. නැගිලා අපිට නිදා ගන්න chance එකක් නැහැ. ඉතින් අපි වැඩි පාඩම් කරන්න ඕන. පාඩම් වෙලා නායක සම්බුද්ධ වහන්සේ අඳුනාන පස්සේ නිකන් නෙමෙයි කටපාඩම් දෙන්න ඕන. ඒ හරි අමාරු වැඩක්. මටත් තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩාක් මතක තියාගෙන කියන දේවල් ටිකක් අමාරුයි. පොඩි හැදියට අපි බොහෝම හොඳ උපක්‍රම උපාය මාර්ග යොදනවා. බොහොම හරි මේක මතක තියාගන්න කටපාඩම් කරන්න කියවල කියවල මතක තියාගන්න උත්සාහ කරනවා. ඉතින් ඔය අතර ඉන්න සමහර වෙලාවට හොඳ අණ්ඩපාලලත් ඉන්න. අණ්ඩපාලල වගේම අණ්ඩපාලලත් ඉන්නවා. ඒක අණ්ඩපාල කෙනෙක් ඉන්න හොඳට පාඩම් දෙනවා මිනිහ පාඩම් කරන්නේත් නැහැ. පාඩම් දෙනවා හැමදාම නායක හම්බුරගෙන් ගුටි කන්නේත් නැහැ. ඒ අපිට හරි පුදුමයි අපි මෙච්චර පාඩම් කරනවා පාඩම් හිටින්නේ මෙයා පාඩම් කරද්දී පාඩම් හිටිනවා මොකද්ද මේ මිනිස්සු කරන්නේ හැමදාම මේ අදාළ ගාථාව අනිත් පැත්තේ බිත්තිය ගිහිල්ලා කොළ ගැලලක අලවල එනවා නායක අඳුරකට බලන් ඉන්න ෂෝක් උන්වහන්සේ අහක බලාගෙන කියන්නේ ගාථා බොහොමද අපි නේ පොඩි පොඩ්ඩක් බලනවනේ එහෙම කියන්නේ බලන්නේ නැහැ මේ අහක බලාගෙන ඉන්නේ බලනකොට බිත්තිය දිහා පස්සේ අල්ලගත්ත හොරේ අපිටත් කියලා දෙනවා සමහර දාස් වලට හොරේ මුල් පද දෙක මතක නම් තුන්වෙනි පදේ නා අමතක තුන්වෙනි පදේ විතරක් තියෙන්නේ එතකොට තුන්වෙනි පදේ මතක හතරවෙනි පදේ කිව්වා කමන්නේ කොහොම හරි අවබෝධය තියෙනවා දැන් අවබෝධය නැතුවයි අපි ගොඩාක් කාලයක් ඒ කාලේ අපි කියලා තියෙන්නේ අද ඒ ගාථාවල් කියවද්දී මහා බුදුම ඒවයි ගැඹුරක් තියෙන බව තේරෙනවා. නමුත් පොඩි කාලේ ඔය කියෝගෙන 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 යන අර්ථ දන්නේ නැහැ. ඉතින් අද තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ තුලත් අර මතකයෙන් මේවට කටපාඩම් අර්ථ ඉල්ලනවා මිසක් කිසි වෙලාවක මේවායි පිළිබඳව පුළුල් අවබෝධයක් අර්ථ විග්‍රහයක් පිළිබඳව තියනවාද කියන කාරණය පිළිබඳව සොයන බලන ස්වභාවය පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙනවා. ඉතින් අපි ඒවයි ගාථාවල තියෙන ගැඹුරු අර්ථ පූර්ණව අවබෝධ කර ගැනීමට මහන්සි වෙනවා. මහන්සි කරන්නත් ඕන, මහන්සි වෙන්නත් ඕන, යොමු වෙන්නත් ඕන අපේ ස්වාමීන් වහන්සේලා. ඒක හරි වැදගත්. ඉතින් සමාජය තුළ සංඝ සමාජය තුළ ගිහි සමාජය තුළ වේවා අර නානත්ත කාය නානත්ත සංඥා කියනවා වගේ කයනොත් අපි වෙනස් චරිත වලින් ගුණ ධර්ම වලින් හැදියාවෙන් ආකල්ප වලින් අපි හරි වෙනස්. ඉතින් අපි හැමදෙනාම ඇවිල්ලා තියෙන්නේ සියලු පව් දුරු කරන්න කුසල් ධර්ම වඩන්න සිත දමනය කරන්න. ඒ කරුණ තුනට තමයි මේ බුද්ධ ශාසනයට අපි සියලු දෙනාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස ඇවිල්ලා තියෙන්නේ. ඒක පිටින් වඩන දේවල් වෙන්න බෑ. ඇතුළෙන්ම හදවතින්ම ආත්මයෙන්ම ගොඩනගන ධර්ම වෙන්න ඕනේ. දැන් සමහර අය තියෙනවා නිකන් පිටින් විතරයි. වඳිනවා පිටින් විතරයි. ගරු කරනවා පිටින් විතරයි. ආචාර කරනවා පිටින් විතරයි. හොඳ කෙනෙක් වගේ ඉන්නවා පිටින් විතරයි. ඒක වැදගත් නැහැ. ආධ්‍යාත්මයේ තුලින්ම තමන් යහපත් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න ඕන. ආධ්‍යාත්මයේ තුලින් ඇතිවන යහපත තමයි ඔබේ ජීවිතයට දැනෙන යහපත. එයයි ඔබේ ජීවිතය සාර්ථක කරන්නේ. හිත හොඳ මිනිස්සෙක් එහෙම නැත්නම් හිතේ ධර්මයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. මොනවද ධර්මය කියන්නේ? එයා ද්වේෂය තු මුල් කරගෙන වැඩ කරන්නේ. ලෝභය මුල් කරගෙන වැඩ කරන්නේ, මෝහය මුල් කරගෙන වැඩ කරන්නේ. එහෙමනම් එයා තුල තියෙන ධර්මය. මේ කාලේ පුදුමයි හිටියා. සමහර වෙලාවට මගේ හිටපු අනිත් සහෝදර සමහර භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයාම මට පහර දීලා ඒ පුජ්‍යලයා ඉස්සෙල්ලා දුවනවා නාගහම්තුරු ළඟට. දුවල කියනවා නාගහම්තුරු මේ අරයා මට ගෙහුවා. දැන් ඒ පුජ්‍යලයාගෙන් ගුටි කෑවෙත් මම, ඊට පස්සේ නාගහම්තුරු ළඟට ගිහම ගුටි ගන්නෙත් මම. ඒ අපූර්ව ක්‍රමවේද මම බලනවා මේ අපූර්ව තාක්ෂණයක් කියලා. අපූර්ව ක්‍රමවේදයක්. නමුත් ඒවනේ නරග චිත්තයෙන් වැඩ කරපු අය අද ඈත්තු වෙන තැනක. සිවුර දරාගෙන හිටියත් ඒ සිවුර දරාගෙන ඉඳීම සඳහා විශේෂයෙන්ම සසර පුණ්‍ය බලයක්, මෙලව පුණ්‍ය බලයක්, ආත්ම ධෛර්යයක්, ශක්තියක් තියෙන්න ඕන. නැත්නම් දරාගෙන ඉන්න බෑ. සිවුර කටු ඉත්තක් බවට පත් වෙනවා, දාලා යන්න බහිදෙනවා. අද වුණත් එච්චරයි. මේ වික්ෂුන් වහන්සේ කෙනෙක් හැදියට මම ඉන්නවා නම් ඉන්නේ ඒ මා තුල තියෙන්න ඕන පුණ්‍ය බලය. යහපත් දැක්මක්, යහපත් සිතුවිලි සමුදායක්, යහපත් කිරණක් අපේ ඇඟේ තියෙන්න ඕන. අපේ සිතුවිලි පද්ධතිය අපි මෙහෙවන ආකාරයට අපේ ඇඟේ ශක්තිය හොර එකක් හැදෙනවා. මේක දියුණු රටවල් වල තියෙන කැමරාවෙන් අරගෙන එයාටම බලන්න පුළුවන්. විශේෂ කැමරා පද්ධති සරු කරලා තියෙනවා. එයාගේ තියෙන ආධ්‍යාත්මික සංවර්ධනයේ ප්‍රමාණය, එයාගේ තරහව තියෙන ප්‍රමාණය, ආශාවල් තියෙන ප්‍රමාණය සහ গুপ্ত සංකල්පාදී තියෙන ප්‍රමාණය කියලා වර්ණ සංකේත වලින්, ඒ වගේම ප්‍රස්තාර වලින් පෙන්නනවා මෙයාගේ මෙන්න මේ ආධ්‍යාත්මික සංවර්ධනයයි තියෙන්නේ කියලා. එහෙම මැසිමකට ගියොත් එහෙම ඔන්න හැබැයි එක්කෙනා හොයාගන්නත් පුළුවන්. මම ගිහිල්ලා ඒ මැසිමකට පෙන්නුවා. ඒ වගේම පහුගිය කාලේ මොට්ටු විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් ඇවිල්ලා ඔළුවට එහෙ මේ දාන ගැජට් දාලා ඔක්කොම මේ පරීක්ෂණයක් කළා. මොකද මෙඩිටේෂන් ලෙවල් එකේ ඉන්න හාමුදුරුවෝගේ මනස මොන වගේද කියලා හොයන්න ඕන. මේගොල්ලෝගේ මනස සෞතුද නරකද කියලා. ගුරුවර මෙඩිටේෂන් කියලා කරනවද දන්නේ කවුද කියලා. ඒගොල්ලෝ පරීක්ෂණය කළාම ඉතින් හරි සන්තෝෂයි. ඒ වගේම තව හිටපු වටපිටාවේ හිටපු අයගෙත් අරගෙන සාමාන්‍ය කට්ටියගෙත් අරගෙන එයා පරීක්ෂණය කළා. ඒගොල්ලෝ බොහොම සන්තෝෂයෙන් කිව්වා ස්වාමීන් වහන්සේගේ තියෙනවා මේ මානසික ධාරාව මාස්ටර් ලෙවල් එකේ, ඉහළ ලෙවල් එකේ තියෙනවා. අනිත් අය එක ගත්තාම ඔබ වහන්සේ වගේ දෙගුණයක් තුන්ගුණයක් විතර පල්ලෙහැන් ඉන්නේ. සාමාන්‍ය මෙඩිටේෂන් වඩපු මගේම කරන්නේ භාවනාවන් වලට සම්බන්ධ වෙන ඇනිකෙනෙකුත් සම්බන්ධ කරලා කළාම 50%ක් විතර අඩුයි. ඒත් අවබෝධයේ තියෙන භාවනා කරන කෙනෙක්. ඒ නිකාම කෙනෙක් ගත්තාම ඔයිටත් වඩා අඩුයි කියනවා. එහෙම දැන් පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ නිසා දැන් ඉතින් ඉදිරියේදී හංගල වැඩ කරන්න බැරි වෙනවා. නේද? ඉදිරියේදී ඔය සෙල්ෆෝන් එකකට තේවි අද තියලා බැලුවාම කොච්චර තරහ ඇඟේ තියෙනවද කියලා, මානසික පීඩනය කොච්චර තියෙනවද කියලා කියා. එනිසා දැන් අපිට සිද්ධ වෙනවා විවෘත මනසින් ජීවත් වෙන. ඊළඟට අනාගතයේදී මැසිමක් නිර්මාණය වේවි. බොරු කියනකොට ලයිට් එකක් පත් වේ. දැනටත් තියෙනවා. නබරුවක් කියනකොට පැහැදිලිවම ඒ රිද්ම රටාව වෙනස් වෙනවා කියලා සාගෙන තියෙනවා. CID එක වගේ පැත්ත වෙන රටවල් වල භාවිත කරනවා කෙනෙක්ගේ සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා. දැන් මේ කරුණ වලින් අවදි කලේ අපිට මේ ලෝකයේ හොරයක් බොරුවක් කරන්න බැරි එකම ධර්මතාවයත් එක්ක අපි සමීපව වැඩ කරන්නේ. ඒ මොකද්ද? තමන්ගේ සිත. තමන්ගේ සිත දකින්න තමන්ගේ ඉන්න හොඳම යාළුවා හැටියට. තමන්ගේ සිත තමන්ට ඉන්න හොඳම ගුරුවරයා හැටියට. තමන් කල්පනා කරන්න. එයාත් එක්ක සංවාද කරන්න පුළුවන්. එයා එක අදහසක් දෙනවා. අපිට පුළුවන් ප්‍රඥාවෙන් තව අදහසක් දෙන්න. ප්‍රඥාව තව අදහසක් දෙනවා. මනස ඒකට තව අදහසක් දෙවි. එයාත් එක්ක සංවාද කරන්න. මම මේ බණ භාවනා ධර්මවලට යොමු වෙනකොට මගේ හිත කියනවා මේ තන්නසාවේ ප්‍රාසල වගේම හිත අවුරුදු දසකේකම ආරග දෙහිකර විතර කලින් දැම්ම ඔය බණ භාවනා පැත්තේ යන්න ඕනේ නැහැ, හොයන්න ඕනේ නැහැ, පරිශ්‍රණය කරන්න ඕනේ නැහැ, ඉන්න ඕම ඉන්න කිව්වා. මම අහුවා ඇයි? මනස කියන ඔබ තාම තරුණයි නේ කියලා. නේද? දැන් තරුණයටත් එහෙමනේ කියන්නේ. තමන්ගේ හිත කියන්නේ මොකද? අපි තාම තරුණයි. අම්මලා තාත්තලා නම් ආච්චි අම්මලා නම් වයසයි. ඒගොල්ලෝ බණ ඇහුවට කමන්නේ. අපි දැම්ම බණ අහන්න ඕනේ නෑ. ඒ ආමන්ත්‍රණය, ඒ කතාව කියන්නේ මායය. මායය කියන්නේ ක්ලේශ මායය කියලා මානසික තත්ත්වයක් තියෙනවා. කෙලෙස් මායය. එයා කතා කරලා කියනවා දැම්ම ධර්මයේ ඕන්නේ නෑ. මේ ක්ලේශ මායයම තමයි හොරකම් කරන්න, කපටිකම් කරන්න, එකට එක කරන්න, පලි ගන්න අදහස් දෙන්නේ ඔය ක්ලේශ මායය. එයා අවුල් කරනවා. මනස අවුල් වෙන විදිහටම උපදෙස් දෙනවා. ඉතින් ඔය දැස බලාගෙන හිටපු මම හිනතුනේ මේ මානසින්ම අහනවා මෙන්න මේ ප්‍රශ්නේ. මොකද අහන ප්‍රශ්නේ? මම තරුණයි, දැම්ම දහම් දෙයමු වෙන්න ඕනේ කියලා යෝජනාව මානසින් ලබා දුන්නා. මම මානසින් අහනවා ප්‍රශ්නයක්. මැරෙන දවස හරියට කියන්න පුළුවන්. මෙන්න කාගෙවත් නෙමෙයි අහන්නේ, මම මගේ සිතේ. අපේ සාමුද්‍රන් වහන්සේලා, අපේ ගිහි උපාසක උපාසිකාම, වෙනායක හාමුදුරුවෝ, මේ සියලු දෙනාම ඔය ප්‍රශ්නේ දැන් අහලා බලන්න. මැරෙන දවස මට හරියට කියන්න පුළුවන්ද කියලා ඔබ ඔබේ සිතෙන් අහන්න. මොකද දෙන උත්තරේ? ඒකනම් හරියට කියන්න බැහැ. ක්‍රියානුසරක් වුණොත් පෑය දෙකයි එතනම වෙන්නත් පුළුවන් මැරෙනවා. ඩෙන්ගු හැදුනොත් දවස් දෙකයි තුනයි, සමහරවිට සනීප වුණා නැත්නම් මළා. සර්පේ කෑවොත් පෑය හතරයි පහයි, බේත් නොවුනොත් මළා. අපිට කියන්න පුළුවන්. කිසි වෙලාවක කියන්න බෑ. ඉතින් මේ මනසට මම කිව්වා මාර්තිං අහල බැලුවහම යන දවස් හරියට කියන්න පුළුවන්ද කියලා. එයා කියන බෑ කියලා. මෙන්න මේකයි යථාර්ථය. ඉතින් මම මනසට යෝජනා කළා, එහෙනම් මම මේ තථාගත ධර්මයේ තියෙන ගැඹුර අදාදම හොයාගෙන හොයාගෙන යන්න ඕනේ. බලාගෙන යන්න ඕනේ. මෙන්න මොහොකටවත් නෙමෙයි මේ කාටවත් සිල්වත්කම් පෙන්නන්න, කාටවත් බණ කියන්න නෙමෙයි. ඇත්තෙන්ම මගේ බාහන ජීවිතයේදී මම ප්‍රාර්ථනා කරපු දේ තමයි මට මිනිස්සෙක් නොදක දවසට මිනිස්සෙක් නොපෙනෙන විදියට ඈත කැලේකට ආරණ්‍යයක ජීවත් වෙන්න ලැබෙනවා නම් වාසනාවක් කියලා. මිනිස්සෙක් පේන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ඒ තරමටම මිනිස්සු සිද්ධ වෙනවා. එහෙම කාලයක් හිටියේ ආරණ්‍ය වල. කැලෑවල් වල මම සතුට වෙනවා. අද දවසටම මම මිනිස්සෙක් දැක්කේ නැහැ. දැක්කේ රිලව් විතරයි, වඳුරෝ විතරයි, ඉත්තෑවෝ විතරයි, මූව බොහොම ටික විතරයි දැක්කේ. මන් දැක්කේ නෑ අද දවසටම මිනිස්සෙක් කියලා සන්තෝෂ වෙච්ච දවසුත් තියෙනවා. ඔබටත් එහෙම දවසක් හම් වෙලා නැද්ද වැඩි? නමුත් මිනිස්සෙක් දැක්කේ නැති දවස් තියෙනවා. එහෙම හිතලා කැලි මානුණ දැකදී ඒක ස්වභාව ධර්මයෙන් විසින් ඇවිල්ලා දැකදී මිනිස්සයන්ට බන කියන තත්ත්වෙට ආවා. මනස කියන එක හැදෙනකොට අපේ තුල තියෙන මානසික ආවේග ආතති දුරු වෙනකොට මිනිස්සුත් එක්ක ඉන්න එකත් ඒක එච්චර කරදරයක් නෙමෙයි. ඒව තීදි තමයි මේ සංකල්ප දිනුනේ. මනස තේරුම් ගන්නකොට ඒව ගැටලු නෙමෙයි. ඒවට මුහුණ දීමේ ශක්තිය, ගුණය, වාසනාව පහළ වෙනවා. මේ ලෝකේ ලොකුම රැවටීමකට එහෙමත් නැත්නම් උගුලකට මලයකට අපි මිනිස් වශයෙන් හැමදෙනාම හසු වෙලා ඉන්නවා. මොකද ඒ උගුල? ඒ තමයි අප තුලම නිෂ්පාදනය වෙච්ච, අප තුලම හැදිලා වැඩිලා අපටම හානි කරන අපේ මමත්වය. පව් කරන්නේ මමත්වේ නිසා, එකටක කරන්නේ මමත්වේ නිසා, ගැටලු හදාගන්නේ මමත්වේ නිසා. හරියට ගහක හැදෙන පිළිල ගහක් වාගේ, ඒ ගහේ පෝෂණයෙන් වැඩෙනවා, ඒ ගහ විනාශ කරනවා. අපේ ඇස කන නාසය දිව ශරීරයේම පදනම් කරගෙන මමත්වී ජීව බලය හටගන්න. ඒ හටගත්ත මමත්වී ජීව බලය අපේ මනස දූෂ්‍ය කරනවා, විනාශ කරනවා, අවුල් කරනවා, පුදුම අපහසුතාවයකට පත් කරනවා. මේ බුද්ධ කාලේ එක පොඩි හාමුදුරු නමක් සිවුරු ඇරලා යන්න කල්පනා කළා. බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා කිව්වා, මට මේ දැන් මේක ඉන්න අමාරුයි. ශික්ෂාපද රකින්න නෙමෙයි, මට මතක තියාගන්නවත් බැහැ, ඒ තරම් වැඩි මේ කට්ටලේ ආරක්ෂා කරන්න අමාරුයි කියලා. නේද සාමිනාස්? දැන් හරි අමාරු වැඩක්. නමුත් සාසන ධර්මයේ අවුරුදු 20ක් විතර යනකම් මොනම ශික්ෂාවක්වත් තැනෙව්වෙත් නැහැ. ඔර තිබුණේ වෙනම ආර්යකාන්ත සීලය කියන උසස් ගුණයක් ඇති බුදුවරු මහරහතන් වහන්සේලා අගය කරන, ප්‍රශංසා කරන, ආධ්‍යාත්මය හඳුනා ගැනීම තුළින් හටගත්ත ආධ්‍යාත්මික සීලයක් තිබුණේ. නැතුව මේ පදවලින් තිබුණු සීලයක් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔය පදවලින් තියෙන සීලය එකතු කරේ. ඉතින් ඒ පොඩි හාමුදුරු සිවුර අතහැරලා යන්න කල්පනා කරලා ආවහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උඹට ගොඩක් සිල් රකින්න බැරි නම් එකක් රකින්න පුළුවන්ද කියලා. මම එකක් දුන්නොත් ඉන්නවද කියලා. ඔව්, එකක් දුන්නොත් නම් ඉන්නම්. මේ 10යි 15යි 20යි 30යි 40යි 200 એટલે ඔහොම කියවන්න බෑ. එච්චර දේවල් දාගන්න බෑ. මේක හරි බර වැඩි. මේ එකක් දුන්නොත් කරන්න පුළුවන්. එන මොකක්ද එකක් රැක ගන්න, එකක් දැස බලා ගන්න, එකක් රැක ගන්න. මොකක්ද ඒ දෙය රැක ගන්න කියන්නේ? සිත. සිත රැක ගන්න, සිත අවබෝධ කර ගන්න, සිත සංසිඳවා ගන්න, ඒ ඇති හොඳටම කියන්නේ. එච්චරයි. ඉතින් අපි ඔය හිත හදාගත්ත තර අනිත් ඔක්කොම දේවල් එක හරියි. ගැඹුරෙන් අවබෝධ කරගන්නකොට සාසනේ එච්චර අමාරු කාර්යයක්, එච්චර අපහසු කාර්යයක් නෙමෙයි. පිටින් බලන කෙනාට තමයි ඒක හරි අමාරුයි කියලා තේරෙන්නේ. පීනන්න දන්නේ නැති කෙනාට ගඟ හරිම ගැඹුරුයි, හරි අමාරුයි. පීනන්න දන්න කෙනාට ඒක ගැටලුවක් නෑ. ඉතින් මේ සාසන ධර්මයක් සමහර වෙලාවට ඒ ගැඹුරුයි වගේ තේරුණාට ඒ ධර්ම තේරුම් ගත්තාම ඉතාම සැහැල්ලුවෙන් ඒක ලස්සරට ගන්න පුළුවන්. ජීවිතේ හැමෝටම යම් යම් අවස්ථාවන් වල අඩුපාඩුකම්, වැරදි, අතපසුවීම් අවසිද්ධ වෙනවා. ඒ මනුෂ්‍ය ස්වභාවය. ඒක බෝසතාණන් වහන්සේටත් එහෙමයි. ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලාටත් එහෙමයි. අද කාලේ ඉන්න භික්ෂුන් වහන්සේලාටත් එහෙමයි. ගිහි උපාසක උපාසිකාවන්ටත් ඒවත්. ඉතින් අපි ඔබ තේරුම් ගත්තාම අපිට කටයුතු කරන්න පුළුවන්. බැරිම නම් බේරෙන්නත් පුළුවන්. වරදක් කළත් සිතකින් නොවේ කියලා නේද? අඩුවක් පාඩුවක් සිද්ධ වුණා. හැබැයි වෙන්න ඕන දේ තමයි හැමදාම අපි අපිට විපත් සලසන දේ බේරෙන්නත් සහනය දියුණුව සලසන දේවල් ගොඩනගා ගන්නත් අපි ශක්තිමත් වෙන්න ඕන. එතකොට මේ ධර්මය තියෙන්නේ අපිට ජීවිතේ සැපවත් කරගන්න, දුක් විඳින්න නෙමෙයි. මහාන වෙන්න ඕන සැප විඳින්න, භාවනා කරන්න ඕන සැප විඳින්න, බණහන්න ඕන සැප විඳින්න. මං කිව්වා හරිද වැරදිද? ඔගලෙන් දුක් විඳින්නද බණහන්නේ? මානවෙන් දුක් විඳින්නද? හොඳේ දුක් විඳීමද හොඳ සැප විඳීමද? ඔබ වෛර කරන්නේ දුක් විඳින කෙනෙකුටද සැප විඳින කෙනෙකුටද? මම නම් වෛර කරන්නේ දුක් විඳින අයට. මම හරි තරහයි දුක් විඳින අයට. සැප විඳින අයට මම සන්තෝෂයි. සැපෙන් ඉන්නකොට කැමති. කෙනෙක් සැප වාහනයක් භාවිතා කරනකොට, පිළිවෙලට අඳින පඳින්නකොට, ලස්සනට ගේ දොර හදාගන්නකොට, ලස්සනට සිවුර පුරවලා ඉන්නකොට, ලස්සනට හිස බාලා ඉන්නකොට, හාමුදුරුව ලස්සනට ඉන්නකොට නේද? ඉන්නෝ ලස්සනද බලන්න, අර උඩුවේ ධම්මා ලෝක හාමුදුරු වගේ නේ, හොඳනහස දැක්කහම හඳ පායලා වගේ ලස්සනට ආසයිද? හිරේට හිරේට වැඩම කළා නේ, හිරේට වැඩම කළා ලස්සනට වැඩිනම්. බන්දනාගාරයට වැඩම කළා බොහොම ලස්සනට වැඩිනම්. ඒත් ප්‍රියමනාපත්වයක් තියෙනවා. එහෙම තමයි ඉතින් ඉහළට ඉහළට යන්න මේ තනතුරු ඉහළට වෙනකොට ඒ හැමදේම ඉහළින් හම්බ වෙනවා. කීර්තිය ප්‍රසිද්ධියක් ඉහලින්ම හම්බ වෙනවා. අපකීර්තිය අප්‍රසාදය ඉහලින්ම හම්බ වෙනවා. ලාභ ප්‍රයෝජනක් ඉහලින්ම හම්බ වෙනවා. පාඩු අලාභ ඉහලින්ම හම්බ වෙනවා. ඉහල කට්ටියගේ හැටි පහළයි. ඒ මට්ටමින් ඒගොල්ලන්ට හම්බ වෙනවා. අලාභ වෙන්නෙත් ඒ ගන්නට, ලාභ ලැබෙන්නෙත් ඒ ගන්නට, ප්‍රසිද්ධියත් ඒ ගන්නට, ඔක්කොම ඒ ගන්නට. ඒවල ස්වාමින් වහන්සේලා දකින්නාගේ ප්‍රියමනාප බවට පත් වෙනවා. දැක්කහම ප්‍රියමනාප බවක් හැමෝටම ඇති වෙනවා නම් ඒ අයගේ ගෙන් අපිට ප්‍රසාදයක් ගන්න පුළුවන් අයට ප්‍රියමනාප භාවයක් වෙන්නල කටයුතු කරාම ඒ ප්‍රියමනාප භව අපේ ආධ්‍යාත්මික සුවතාවයට හේතු වෙනවා. ලෝකයේ අනිත්‍යයේ සුවතාවයට හේතු වෙනවා. ඊට පස්සේ දෙවියන්ට ඒ වගේම අපිට පේන්නේ නැති පිරිස් ඉන්නවනේ, ඒගොල්ලන්ටත් ප්‍රියමනාප භාවයට පත් වෙනවා අපේ මේ ආධ්‍යාත්මික යහපත්කම. එනිසා අපි බලන්න ඕන අපේ දැකීම, අපේ චින්තනය මොනතරම් ලෙවල් එකකින්ද, මොනතරම් මට්ටමකින්ද විකාශනය වෙන්නේ. එක එක් අයගේ එක එක් ප්‍රමාණයන් වල තියෙන්නේ. සමහර අයට හරි එක එක ගණන්, එක ප්‍රමාණය වටි. ඒ පෝසත්කම අනුව ධනෙන් පෝසත් භාවය අනුවත් එහෙමයි. සමහර අයට පෙර 1000ක් හම්බුනාම සන්තෝෂයි. සමහර අයට 1000ක් හම්බුනාම සන්තෝෂ නැහැ. ඉතින් ලක්ෂ දෙක තුනක් හම්බ වෙනවා. සමහර අයට ඒකත් මදි කෝටි දෙක තුනක් හම්බ වෙනවා. සමහර අයට ඒකත් මදි බිලියන 100ක් විතර ඕන. නේ? ඒ වගේ දේවල් වෙන එක එක්කෙන සන්තෝෂ වෙයි මුදල් ගන්න. ඉතින් ಗುಣධර්ම වලිනුත් එහෙමයි එක එක එක්කෙන. එයාගේ මානසික සුවතාවේ, මානසික චින්තනයේ, මානසික පරාසය ගලාගෙන යන්නේ එක එක සීමාවන් වලින් ගලාගෙන යන. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොයි ප්‍රමාණයකින් සතුට වෙන සෑහීමටපත් වෙන බලයක් තියෙන ගුණයක් තියෙන කෙනෙක්ද කියලා. හැමතිස්සෙම බලන්න. මොකටද මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ සාර්ථකත්වය උදෙසා. හැමතිස්සෙම සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සැපවත් වෙත්වා කියලා අපි හිතනවා නම් අපිත් සැපවත් වෙන්න ඕන, ලෝකයක් සැපවත් වෙන්න ඕන. අපි කියන්නේ දුක් වෙන්න කියලා කියලාද කියන්නේ සැප වෙන්න. එහෙනම් හැමදාම සැප හොයන්නේ. හැමදාම පුළුවන් තරම් සැපම හොයන්නේ. සැපම හෙව්වොත් මේ පන්සල ගොඩාක් ලස්සනයි. මොකද? ප්‍රියමනාපත්තේ කැමති වෙනවා. තව ලස්සනයි. සැප හොයනවා නම් කාමරේ ලස්සනයි. සැප හොයනවා නම් Taman ලස්සනට සිවුරු ටික පිළියෙට හොදලා පිරිසුදුව සුවඳවත්ව අඳිනවා බලනවා. පොරොන්. ගිහි කෙනෙක් තේම සැපෙන් ඉන්නවා සැපෙන් ඉන්න කැමති. එයා කලකෝලහල වලට කැමති නෑ. මොකද? සැපේ නැති වෙනවනේ. එයාට Tamanta පාඩුව අලාභය විපතක් වෙන දේවල් වලට අත දාන්නේ නැහැ එයා. මොකද සැපේ නැති වෙනවා. එයා පව් වැඩ කරන්නේ නැහැ. මොකද හිතේ සන්තෝෂය නැති වෙනවා. වැරදි වැඩ කරන්නේ නැහැ. හිත කිලිටි වෙනවා. අපිරිසිදු වෙනවා. සැප නැති වෙනවා. දැන් මං කියන සැප හොඳ නැද්ද? මං අහන්නේ සැප විඳින එක හොඳ නැද්ද කියලා. නේද? සැප විඳින එක හොඳයි. එනිසා බණ අහන්න සැප විඳින්න, භාවනා කරන්න සැප විඳින්න, මහාන වෙන්න සැප විඳින්න, මුළු ජීවිතේම සැප සොයන්න. මේ සැප වලින් ඕමමම දිනුනු වෙලා දිනුනු වෙලා දිනුනු වෙලා ගියාම ඉහළම සැපේටත් අපි ලඟ වෙනවා. මොකක්ද ඉහළම සැපේ? නිවන් සැප. නිවන් සැප කියන්නේ ඉතින් කිව්වහම බය වෙනව. මොකද මම සොහොන් කොත්වලනේ ඔබ තියෙන්නේ. මේ සම්පූර්ණ අපි ඉතින් අනාවබෝධය කරගත්ත දේවල්. ඉතින් කරන්න දෙයක් නැහැ. නිවන් සැප මොකද? සොහොන් කොත්වල. නිවන් සැප ලැබේවා කියලා සොහොන් කොතේ ගැහුවටවත් නිවන් සැප ලැබේවා කියලා මැරිච්ච කෙනෙකුට කිව්වට වැඩක් නැහැ. ඒ කෙනාට ප්‍රාර්ථනා කරන්න ඕනේ යහපත් උප්පත්ති භාවයක් ලැබේවා. නිවන් සැප ලැබෙන්නේ නැහැ. ඒ සතර කවදෙන් හරි නිවන් සැප ලැබේවා කියලා හිතන එක හොඳයි. යහපත් උප්පත්ති භාවයක් ඉස්සෙල්ල ලැබෙන්න ඕනේ. නිවන් සැප ලැබෙන්නේ මිනිස්සෙක් ඇදියට, සවිඥානික මිනිස්සෙක් ඇදියට ධර්මය මෙනෙහි කිරීම නිසා. එහෙමතු මලාට පස්සේ හම් වෙන එක කතාවක් නැහැ. කතන්දරයක් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම සිද්ධාර්ථ කුමාරයා රජමාලිගාව අත්හැරලා ගියේ සැප හොයාගෙන. ඔයගොල්ලෝ නම් කියන්නේ සැප සම්පත් අත්හැරලා දුක හොයාගෙන ගියයි කියලාමයි කියන්නේ. දුක් විඳින්න ගියා සැප සම්පත් අත්හැරලා දුකට තමයි ගියේ කියලා. නෑ ඒ බොරුවයි. රජමාලිගේ තියෙන්නේ දුක. ඒ ගවේෂණය තුළ හොයාගෙන ගියේ සැප. ඊට පස්සේ නිදහස ලැබුණා. වනපෙතේ කුරුළු නාද ඇසුණා. දියැලි මුණ ගැහුණා. රුක් සෙවණේ බොහෝම ලස්සන කාලයක් ගත නැඟ දිරල ගියත් හිත පෝසත්. හැබැයි එහෙම 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 මේ පෝසත් තම දිනු කරගෙන ගිහිල්ලා 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 මහා ප්‍රයත්නයකින් ඉහළම සැපේ නිවන් සැපයත් අවබෝධ කරගන්න. එනිසා ඔබ සැප විඳින කැමැත්තෙක් නම් ඔබ කවදා හෝ නිවනද අවබෝධ කරගන්නවා ඇති. ඔබ දුක් විඳින කැමැත්තෙක් නම් ඔබ කවදා හෝ අපාය මාර්ගයටද අපායටද වැටෙනු ඇති. දැන් ඉතරහදි විඳින්න ඕන දුකද සැපද? සැපම හොයන්න. සතුටම හොයන්න. ධනය සන්තුට්ටි පරම ධන. කියන්නේ සැපේටනේ සතුට කියන්නේ. එතකොට පරම ධනය කියන්නේ නිකන් මේ කබඩ් එකේ දාලා අරන් දෙගැබ්නට් එකේ දාලා අරන් තියන්නද දුන්නේ? සන්තුට්ටි පරම ධන කියලා. සන්තුට්ටි පරම ධනය නම් ඔබ ඒ සන්තුට්ටිය හොයන් හැමදාම. දැන් මේ පින්වත් අපේ අවගේ වන්න මැතිණිය හොයන්නේ සන්තුට්ටිය හොයන්නේ.
හම්දුරන් වහන්සේලාට බණ කියන්න වැඩ පිළිවෙලක් හදලා දීලා මේ පින්වතුන්ට ධර්මයක් අහන්න සලසලා දීලා එතුමිය සන්තුෂ්ටියක් සොයනවා තමන්ගේ ආධ්‍යාත්මය තුළ. ඒ විදිහට සංවිධානය කරලා ඒ තුළ සන්තුෂ්ටියක් හොයනවා. හොඳ දේ කළා මම සන්තුෂ්ටියක් හොයනවා හොඳ දේක් දීලා අලුත් ආකල්ප වර්ධනයක් ඇති කළා. මේ ටිකක් යන මාර්ගය එහෙම එහෙ පොඩ්ඩක් හෙල්ලෙනකොට ටිකක් ভাইব্রেশন එකක් ඇතුළේ ඇති වෙනවාද මොකද්ද මේ හාමුදුරු කියන්නේ කියලා කමන්නේ කොහොම හරි හිතන්න පුරුදු වෙනවනේ. ඒ හිතන්න පුරුදු වීම තුළ තමන්ගේ පටිසෝතගාමි ප්‍රතිපදා මේ ලෝකයා ගමන් කරන ක්‍රමයට වඩා වෙනස් වූ ශාන්ත වූ සපවත් වූ ගමන් ප්‍රතිපදාවක් පිළිබඳව ඥානයක් දර්ශනයක් ගුණයක් හිතල පහළ වෙලා අපිට තියෙනවා. ඉතින් අපිට ඉගෙන ගන්න කියලා නොයේකුත් දේවල් දාලා තියෙනවා සමාජයෙන් පෙන්නනවා විශ්වවිද්‍යාලයෙන් පෙන්නනවා අධ්‍යාපනඥයෝ පෙන්නනවා මේක සමහර දේවල් දලුකවම හිතෙනවා මේක මොකට අපි ඉගෙන ගන්නවද කියලා. ඉගෙන ගන්න දේවල් අප්‍රමාණ තියෙනවා ඒ වුණාට අපි ඉගෙන ගන්න ඕන අපිට ඕන ටික විතරයි. එච්චරයි මේ හාමුදුරන් වහන්සේලාට වෙන වැඩේ තමයි මන් දන්නේ නූතන අධ්‍යාපන ශාස්ත්‍රයේ දුර විශේෂයෙන් ලංකාවේ අර ගිලව් වගේ මතක තියාගෙන ලියාගෙන යනවා අවසානයේ ලියපු දෙයක්වත් නැහැ ගේපු දෙයක්වත් නැහැ කරපු දෙයක්වත් නැහැ ලියට දැක්කම ගල් කලන්න විතරයි වෙන්නේ නැත්තම් gadul කපන්න තමයි වෙන්නේ. සමහර දේවල් ඉතින් සමහර දේවල් වල තියෙන ප්‍රායෝගිකත්වය ඒ දේවල් වලින් ඒ ඇත්තෝ ඒ අදාළ විෂයන් අදාළ ආකාරයට අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න. නැත්නම් ඉතින් අර විශ්වවිද්‍යාල වල ගිහිල්ලා උද්ඝෝෂණ කර කර පාරේ ඉන්න තමයි ඉන්නේ සිද්ධ වෙන්නේ. ඒකේ ප්‍රයෝජන ගන්න පිසුත් ඉන්නවා. නමුත් මේකෙන් අදහස් කරන්නේ මේ පන්තියේ මේ තරාතිරමට යන්න මේ විශ්වවිද්‍යාලයට යන්න කියන සීමාවට එහා හැමදාමත් ඔබට අවශ්‍ය දේ ඔබ ඉගෙන ගන්න. හැමදාම ඔබට අවශ්‍ය දේ ඔබ ඉගෙන ගන්න. අධ්‍යාපනයේ අවසන් නැහැ. ඒක අවසන් වෙන දෙයක් නෙමෙයි. දැන් ගොඩක් අය අහනවා කොච්චර දුරට අධ්‍යාපනය කළාද කියලා. ඒක හරි අඥාන කතාවක්. අධ්‍යාපනයේ දුරක් නැහැ. හැමදාම අධ්‍යාපනයේ දෙන්නේ නිර්වාණය හොයන කෙනා නිවන ගැන හොයන්නේ. ශාස්ත්‍රීය දැනුම හොයන කෙනා ඒ ශාස්ත්‍රීය දැනුම හැමදාම හොයන්නේ. මට ඒ කාලේ කියන්නේ පොත්ගුල්ල කියලා. පොත්ගුල්ල කියන්නේ හේතුව හැමදිස්සෙම දැක්කොත් පොතක් අතේ තියෙන. පත්තර ගොලයක් වේවා රටකජු ඔතලගේන කිඹුල බනිස් එක හරි ඔතලගේන පත්තරේ හරි මංගල දැන්වීම වුණත් කමන්නේ කියවල. එතකොට ඒක හොයාගන්න පුළුවන් නේද? සමාජ තලය කොච්චර වයස අඩු අයද ඉන්නේ කොච්චර වැඩි අයද ඉන්නේ කියලා. කියවීම තුළ සමාජ අවබෝධයන් ගොඩනගා ගන්න පුළුවන්. ඒ දෙයින් අපි පෙරලා අපිට උමනා දේ හරි දේ ගන්න පුළුවන්. එසාවේ සර්ව ස්වාමීන් වහන්සේලා අනිත් අයට කියලා තියෙන්නේ විවිධ දර්ශන වේද ලෝකේ තියෙන මේ හැම දෙයක් පිළිබඳවම Tamanට පුළුවන් තරම් Taman පරිශ්‍රණය කරන්න. අවුල් කම් දෙන දැන් තාක්ෂණයේ දියුණු වෙලා තියෙන තමන්ට උවමනා කරන දර්ශන තලයේ තමන්ට තේරෙනවා මම ඉන්නේ මෙන්න මේ දර්ශන තලයේ ඒ නිසා මේ දර්ශන තලයෙන් එහාට මෙන්න අභිయోగාත්මක ධහමක් තියෙනවා ඒ ධහම තමයි මම ප්‍රගුණ කරගන්න ඕන කියලා කල්පනා කරනවා. එනික අපි එතනින් අවසන් කරලා ඊළඟට එනවා ටිකක් නිවන පිළිබඳව කතාව. අපේ හාමුදුරන් වහන්සේලාත් හිතනවා ඒ වගේ දායක පින්නතුන්ට හිතනවා ප්‍රාර්ථනා කරන හැමදාම නිවන් සුව ආත්වේවා නිවන් සුව ලැබේවා කියලා මම ප්‍රශ්න කීපයක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ පතන නිවන කොහෙද තියෙන්නේ? මන් දන්නේ නැහැ මන් දැනගන්න අහන්නේ. ඒක යන්නේ ඔබළු පතන නිවන අපි ඔක්කොම පතන නිවන කොහෙද තියෙන්නේ? නැත්නම් අඳුරු දන්නා වගේ කියන එක අපි දන්නේ නැහැ වගේ දාලා කතා කරලා කියලා හිතයිනේ නේද? එහෙම නෙමෙයි. අපි මේ පතන නිවන කොහෙද තියෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ. මොකද උත්තරේ? පේපර් එක පුරවන්න වෙන දැන් විභාග දෙකෙම තියෙනවා. කොහෙදී? ඕව තමයි ප්‍රශ්නේ. කෙලින්ම අහුවොත් ඔය විදේශිකයෝ එහෙම ආන්නේ නිකන් පොල්ලෙන් ගහපු වගේ ප්‍රශ්න අහන්නේ. දැන් බහුවේ දවසේ අපි ජර්මන් ජාතිකෙක් මගෙන් අහනවා ඔගොල්ලන්ගේ ආගම හොඳ නරක බෙදාගන්නේ කොහොමද කියලා. මේක හොඳයි මේක නරකයි කියලා ශික්ෂාපද පනව ගන්න නොයෙකුත් දේවල් අපි කරලා තියෙනවානේ. ඒ හොඳ නරක බෙදන්න මොකද්ද පාවිච්චි කරන න්‍යාය? කොහොමද ඒක බෙදන්නේ කියලා අහනවා. දැන් ගල්ලිගුව වගේ බලන් ඉන්න පුළුවන්. දර්ශනයක් තියෙනවනම් උසස් ඥානයක් තියෙන මේ මිනිස්යාට සෑහීමටපත් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේත් නිකම් මිනිස්සෙක් නෙවෙයි, යම්කිසි අවබෝධයක් තියෙන දර්ශනයක් තියෙන කෙනෙක් උත්තරයක් දෙනවා. හොඳයි, නිවන කොහෙද තියෙන්නේ? ඔයගොල්ලන්ගේ නිවන කියන කොහෙද තියෙන්නේ කිව්වොත් කියන්න දන්නේ නැහැ. ඊළඟට අනිත් ආගම කියන්න වෙලා තියෙන්නේත් ඒක තමයි නේද? ඔය ස්වර්ගය කොහෙද තියෙන්නේ කියලාම දන්නේ නැහැ. මේ බලන ස්වර්ගය හොයන. ස්වර්ගය හොයාගන්නත් බැහැ, නිවන හොයාගන්නත් බැහැ. ඒ කියන්නේ අපි ඔක්කොම වැරදිලා තියෙන්නේ. නියර කොහෙද? දහමේ නම් සඳහන් වෙන්නේ නිවන තියෙන දිහාවක් නැත. තියෙන දැනක් නැත. දැනක් පෙන්නන්න බෑ. මේ නිර්වාණ සූත්‍ර, නිබ්බාන සූත්‍රයේම සඳහන් වෙන්නේ නිවන අරමුණු කරගන්න බැරි දෙයක්. නිවන පවතින් නැති දෙයක්. අප්පවත්තං අප්පතිත්තං අනාරම්භන මේතං. ඒක අරමුණු කරන්න බැරි, තියෙන්නේ නැති, ග්‍රහණය කරගන්න බැරි දෙයක්. දැන් දේරනවා නේද මොලේ මීට වඩා ස්නායු වැඩ කරන්න ඕන කියලා. මිලියන ගානක් තියෙනවලු වැඩ කරන්නේ බොහොම චුට්ටයිලු. එන්ට යන්න කන්ත බොන්ට එච්චර. අර මිලියන ගාන අපරාධ පුස්කාලා මෙරල යන පෙට්ටිය තමයි වැඩ කරන්නේ. එතන ජීවත් වෙලා ඉඳී මොලේ ස්නායු පද්ධති වැඩ කරන්න ඕන මෙන්න මේ ගැඹුරු දර්ශනය සේවීම තුළ. හම්ලක බණ ටික දිගට ඇහුවොත් එහෙම අර මොලේ අර වැඩ කරන්නේ නැති නහර ටිකත් කෙලින් වෙලා වැඩ කරනවා. ඒ වෙනසක් තුනයි කියලා කියන්නේ අපේ නැතිනේ එහෙම ඒ අවධිය තමයි. ටිකක් අමුතු වචන දිනනවා, අමුතු දේවල් දිනනවා, අමුතු දර්ශන වේද දිනනවා. ඒක හොයාගෙන යන්න. චූලපන්තක පොඩි හාමුදුරු ගෙදර යන්න කල්පනා කළා. මහාපන්තක හාමුදුරු යන්න කිව්වා. බුදුහාමුදුරු අඬ ගැහුවා. රෙදිගෑල්ලක් දීලා කිව්වා චූලපන්තක පිරිසුදු වේවා, පිරිසුදු වේවා රජෝ හරණම් කියමින් මේක පිරිමදින්න මේ වැලි කලාවේ වැඩ ඉන්න. අපේ පොඩි හාමුදුරුවෝ එක දවසක් ඔය භාවනාව කළාද? දායකයෝ එක දවසක් ඔය භාවනාව කළාද? මේක අනේ රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු දෙයක් නේද? මේක අනේ මම පොඩ්ඩක් try කරලා බලන්න ඕන. නිකම්වත් change එකක් වුණොත්, වෙනසක් වුණොත් කාට කියන්නද කියලා කළාද? ඇත්ත කතාව කළේ නෑ. ඇයි? අපිට මේ භාවනාව ලොකුමයි. පිළිගැලු පිළිමදින්නද අපි මෙච්චර ඉගෙන ගත්තේ නේද? මේ සරලව හිතන තැනින් බොහෝම කුඩා තැනකින් තමයි මේ දර්ශනය අවදි වෙන්නේ. ඒ රෙදිකායල්ල පිරිමදිද්දී සිද්ධ වෙන දේ බුදුරජාණන් වහන්සේ වේලාසනින් කියලා පැහැදිලි කරලා දෙන්න ගියාට ඕක වෙන්නේ නැහැ. ඒක පිරිමදිද්දීම තමයි ඒක තේරෙන්නේ. නැහැ, ඉතාලියේදී යන සීතල මෙහෙ ඉඳගෙන උගන්වන්න පුළුවන් ද කාට හරි? එහෙම උගන්වන්න බෑ. ඉතාලියට ගියාම දැනෙන සීතල. ඒක තමයි ස්වභාවය. අපි ප්‍රායෝගික වෙද්දී අපිට දැනෙන දේ හරිම ආශ්චර්යයි. හරි පුදුමයි. ඒ නිසා අපි ප්‍රායෝගික විය යුතුයි. මේ භාවනාව අපේ කුංචි හාමුදුරන් වහන්සේලා කරන්න මාසයක් හරි නිකන් අත්දැකීම ලබන්න. සහත් වුණොත් සහත් වෙයි නැත්නම් නිකන් හරි දෙඩි ගෑල්ලා දියේ. මොනවද කරන් දෙන්නේ? අනදාම කර දෙඩි ගෑල්ලා තියාගෙන පිරිසුදු වේවා කියලා මේ බෝමල්ලි වැල්ලට ඇවිල්ලා පිරිමැද මැද ඉන්න. කවුද කියලා ඇහුවොත් කියන්න අර ආපු දේශකයන් වහන්සේ තමයි කිව්වේ මම ඒක තමයි මේ කරන්නේ කියලා. ඒක අපි සරලව හිතන දැනෙන් අපේ ආධ්‍යාත්මය අවදි කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිවන කොහෙවත්වත් නැහැ. නිවන් දකින්න බෑ, රූපයක් නෙමෙයි. කාටවත් මේ ලෝකේ නිවන් දකින්න බෑ. දැන් මට මේ අහලා හරි එක බුද්ධි ගාලා හරි යන්න දෙන්න. නේද? මේ උන්නහත් කෙනෙක් ඉන්නලා නිවන දකින්න බෑ ගුරුවා. කවදාවත්. නිවන් දක්වන්න තමයි මේ ටික කියන්නේ. නිවන හොයන්න යොමු කරන්න තමයි මේක කියන්නේ. නිවන් දකින්න බෑ. දකින්නවා කියන්නේ ඇහෙන් දකින්න නේද? එහෙම දකින්න බෑ රූපයක් නෙමෙයි. නිවන රූපයක් නෙමෙයි. ඒ නිසා රූප තමයි ඇහැට වැදෙන්නේ. නිවන හැඩයක් නැති නිසා දකින්න බෑ. නිවන ගන්ධයක් නැති නිසා නාහයට ආග්‍රහණය වෙන්නේ නැහැ. නිවන භාණ්ඩයක් නොවන නිසා අතින් ස්පර්ශ කරන්නත් බෑ. නිවන කොහෙවත් නැහැ. නිවෙනවා කියන්නේ නිවෙනවා තමයි. මොන මං කියන්නේ පහනක් දැල්ලේ. පහනේ නිවන කොහෙද තියෙන්නේ? වෙන තැනක වෙන කොහෙ හරි ඈතින්නේ පහන මාති නිවනවා. නිවුවට පස්සේ නිවන. මන්ද නැමන් හරි හෝ වැරදි හරි මේ කියව කියලා යනවා. බැනුම් ටික ඔක්කොම අපි අලගේ වන්න නෝනට දැරලාද කවන්නේ මට මතින් නැතුව. ඔය එතුමිනේ කියලා ගෙන්නේ මේ. ඒක එතුමි ඔක්කොටම සූදානම්. ඒ නිසා මේ ටික කියනවා. නිවන එතනමයි තියෙන්නේ. මේ ආධ්‍යාත්මික දර්ශනය අවබෝධ කරගන්න ඕන ගැඹුරු දර්ශනයක්. ගැඹුරින්ම දකින්න ඕන දර්ශනයක්. නුවණට ප්‍රඥාවට ඇයින පේන දෙයක්, දැනන දෙයක්, ඒ තුලින් අවදි වෙන දෙයක්. හුදෙක් නීතිමාලාවකට, උත සමාදානයකට, මේ ලෝකයා විදිහට සම්මත කරපු මොනෝ මොනෝ හරි ටිකක් කොටු කිරීම් ටිකක් කළා, ඒ දේවල් පෙරී කරන්නේ නැතුව හොරෙන් කරන මට්ටමට පත් වෙලා ජීවත් වෙන එක නෙමෙයි අපේ ශික්ෂණය කියලා කියන්නේ. මේ පොලිහාමුදුරන් වහන්සේලාට දෙන ප්‍රශ්නෙ ඉතින් මම දවසක් එනකොට මට හිතෙනවා ලොකු බඩගින්නක් ආවා, ගෑස් රයිටර් සුත් ඇවිස්සුනා දුර බණක් කියලා මට හරි බඩගිනේ. මම කිව්වා ඩ්‍රයිවර් උන් නැහැ ආප්පයක්වත් දිනව නම් හොඳයි, දැන් හොඳටම බඩගිනේ. හා කියලා බහැලා ගිහින් ගෙනාවා. බහැල ගිහින් වෙනාවට දැන් මේක පේන්න කන්න බෑ. හොරෙන් තමයි කන්න ඕනේ. ඉතින් මට මෙහෙම හිතනකොට මට හිතෙනවා දෙයියනේ කන්නවත් නිදහසක් නැති හැටි. කන්නවත් නිදහසක් නැති හැටි කියලා එහෙම හිතනවා. ඉතින් අර ඒ වස්තු කියලා තියෙන ඒ කාලේ ඔය කනවයි කියන එක මාර විදියට හොරෙන් කරන වැඩක්. අපි පිරිවෙන් වල එහෙම ගාඩ් එක දාගෙන කන්නේ දායකයට හොරෙන්. දවසක් අපි පොයේ දවසේ කන්න ලැහැත්ති වෙනකොට බංගුලට බෙදෙනකොට මාව ලොකු පහතක් අම්මා අපි දිව්ව දෙවිල්ලක් කැලේ දිවුර ගහේ අපි හිතුව අදරන් ගුටි ගන්න වෙනවා වැඩි හවුතුයි කියලා. අනේ නෑ උපාසක අම්මා ආයි වැඩේට ගිහිල්ලා ඇවිල්ලා වැඩි එක එක බංගුල තියලා ගිහිල්ලා තිබ්බා. ඉතින් අපි හිතාගෙන හිටි හරේ නෑ ඒ උපාසක අම්මා මේ කනවල දරා නෑ ඕක ඒ නිසා ප්‍රශ්නයක් නෑ කියලා. එදා ඉඳලා එයා දැක්කට අපි ප්‍රශ්නයක් නෑ, අපි කෑම කනවා හවස. ඒවන මේ වගේ දේවල් වලින් අපේ ශික්ෂණය, අපේ ශික්ෂාව දෙන මේ කෑම බීම ටිකත් එක්ක නෑ මොන පිස්සුද? කෑම බීමත් එක්ක කොහෙද ශික්ෂණය? බඩිගුණ වුණාම බඩි කෑම කන්න ඕන. ওই කෑම කන එකට වතුර බොන එකට මුත්‍රා කරන එකට මල පහ කරන එකට මේ ශික්ෂණ දාන්න බෑ. ඒක තුල ශික්ෂණයක් නෑ. බුදුහාමුදුරන්ගේ ශික්ෂණය උනේ රාත්‍රී පිටපාදේ වදින්න එපයි කියන එක. මොකද හේතුව ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. රාත්‍රී පිණ්ඩපාතේ වැඩිවම පොරුයි කියලා අල්ලගෙන ගහනවා. ගෙවල් වලින් ප්‍රශ්න ඇති වෙනවා. නොයිකුත් ගැටළු වලට මොන පාන දේශා කිව්වා මේ ඉරාවරට ගියාට පස්සේ පිණ්ඩපාතේ යන්නපා. ඉතින් මේ අවර කියන එක මේ උන්දල ටික දාගත්තනේ මේ ඉර මුදුනේ. ඊට පස්සේ උදේ 8ට කනවා. ආයි පැය දෙක තුනක් යන්න කලින් ආයි 11 12 8ට කනවා. කාපු ගම ඊට පස්සේ ආයි උදේ 8 වෙනකම් පැටිකින්නේ ගිහනවා. ඊට පස්සේ වෙන්නේ පුරා කාට රැට. ප්‍රායෝගික නෙමෙයි. මේ වරද්දාගත්ත හිනේ තමයි වෙලා තියෙන්නේ. අපි කැමති නෑ, දායකයත් කැමති නෑ, බුදුහාමුදුරුත් හිටියනම් මේක වෙනස් කරනවා. මොකද ඒ කාලේ විනය කනවනෝ, විනය හදනවා, විනය වෙනස් කරනවා. ඒ සමහර බලාත් වලට විසුන් වහන්සේලාට 7 දවසකට සැරේ නාන්න පුළුවන්. මොකද වතුර නැති නිසා. සමහර බලාත් වලට හැමදාම නාන්න පුළුවන් මේ විසුන් වහන්සේලා. සමහර බලාත් වලට ඒ අඩමසයි. ඒ වගේ තිබුණේ. නාන සිවුරු හොදන්න. ඒ වගේ මුලාවෙන් ගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි සීලබ්බත පරාමාසය. එතන නිදහස කියන එක තුල දෙන්න ඕන බුදුහාමුදුරුවන්ගේ නිදහස අපිට අපේ ආධ්‍යාත්මය තුල හිතා ගන්න පුළුවන්. තමන් උපමා කරගෙන කටයුතු කරන තමා කරන කටයුත්තෙන් තමන්ට වරදක් නෙමෙයි නම් ඒක තව කෙනෙකුටත් හානියක් නැත්තම් ඒක වරදක් නෙමෙයි. තමා කරන ක්‍රියාවලියෙන් තමන්ට හානියකුත් නෙමෙයි නම් ඒක තව කෙනෙකුට හානියකුත් නෙමෙයි නම් ඒක වරදක් නෙමෙයි. වරදක් බවට පරිවර්තනය වෙන්නේ චේතනාව වරද මත පිහිටවා උපාය යොදවා කරන ක්‍රියාව චේතනාම් භික්කවේ සම්මං වදාන. වරදෙහි වරද බව දැනදෙන වරදක් කරන චේතනාව පිහිටවා වරදක් කළ විට එය වරදයි. තේරුණානේ? දැන් කවුරු හරි මෙතන මුදල් පසුම්බියක් තියලා යනවා. පෙනුමට පෙනු කවුරු හරි කෙනෙක් මේ මුදල් පසුම්බිය ගන්නවා. බලපු කෙනාට හිතෙන්න පුළුවන් හොරකම් කළා වෙන්නේ නැති. තව එක්කෙනෙකුට හිතෙන්න පුළුවන් අරන් තියන්න වෙන්නේ නැති. හැබැයි අපි දන්නේ නැහැ ඒක දන්නේ කවුද? ගත්ත කෙනා. එතකොට හොරසිතින් ගත්තනම් ඒක සොරකමක් බවටද? එය දැහැමිසිතින් ගත්තනම් ඒක පුණ්‍ය කර්මයක් බවටද පරිවර්තනය වෙනවා. ඉතින් ක්‍රියාවෙන් කියන්න පුළුවන්ද? හරිවලද? ක්‍රියාවෙන් කියන්න බෑ, චේතනාවෙන් කියන්න. ඉතින් දහම හරියට තේරුම් ගත්තාම ජීවත් වීම හරි ලේසියි. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ හිත රැක ගන්න, හිත තේරුම් ගන්න. එතකොට ජීවිතේ හරි ලස්සනයි, හිත සැහැල්ලුයි, කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ නිදහසක් ලබා දෙනකොට ඒ චින්තනය හරිම පුළුල් පරාසයන් තුල විසිරී යන්නට පටන් ගන්නවා. ඒ පරාසයන් තුල ගමන් කළා එයාගේ ජීවිත අවබෝධය උසස් කරගන්නට, දර්ශන ගුණයන් උසස් කරගන්නට හැකියාවන් ලැබෙනවා. ඒ හැකියාවන් ලැබීමෙන් ජීවිතය ලස්සන කරගන්න පුළුවන්, ප්‍රාසනාවන්ත කරගන්න පුළුවන්. මේ ජීවිතේ ලස්සන කරගන්න කරුණු හතරක් ඕන. කල්‍යාණ මිත්‍රත්වයේ ගැන උසස් දර්ශනයක් තියෙන, චින්තනයක් තියෙන, සාර්ථකත්වයක් තියෙන පිටින්ම බලන්න මෙයා සාර්ථකද නැද්ද කියලා. එයා ආනන්ද හැඳුනගේ හරි බණ අහනකොට පොඩ්ඩක් පිටින්ම නිකන් බලන්නකෝ ෆ්‍රේම් එක මෙයා සාර්ථකද නැද්ද කියලා. බැලුවාම සදා කරන විදිය හොඳද? දේශනා කරන ක්‍රමය හොඳද? ඊළඟට හාමුදුරන්ගේ පැවැත්ම සහ ඉන්න වටපිටාව සහ උන්වහන්සේගේ වැඩපිළිවෙල තුළ උන්වහන්සේගේ ශක්තිමත් භාවයක් තියෙනවද? උන්වහන්සේ මෙලව ජයගෙන දිනනවද? මානසිකත්වයේ ජයගෙන දිනනවද? උන්වහන්සේ සතුටින් ඉන්න කෙනෙක්ද? දුකින් ඉන්න කෙනෙක්ගෙන් වැඩක් නැහැ නේ. මේ ප්‍රශ්න ඔළුවේ පෙරලා හරියේ ප්‍රශ්න ප්‍රශ්න කියන ඉන්න කෙනෙක්ගෙන් වැඩක් නැහැ බණහ. සතුටින් ඉන්න කෙනෙක්ගේ බණහ. ප්‍රශ්න නැති කෙනෙක්ගේ බණහ නේ. මොකද අපි ප්‍රශ්න දුරු වෙන්නේ. ප්‍රශ්න නැති කෙනෙක් උපදෙස් දුන්නා. ආර්ථික අපහසුතාව මං අරකටත් රැවටුණා, මේකටත් රැවටුණා, අතෙන්ටත් මෙහෙමයි, මේ කාලාබයි, දැන් මං සුන්නත් දුහිලි වෙලා ඉන්නේ කියලා හිතන්න බෑ. එයාගේ ජීවිතය තුළ පේන්න ඕන ප්‍රායෝගික සාර්ථකත්වයක් තියෙන්න ඕන. උන්වහන්සේ ගුණයෙන් පෝසත්, ධනයෙන් පෝසත්, ඥානයෙන් පෝසත් නම් ගුණ නැන ධන මෙන්න මේ හැම දෙයකින්ම යුතු කුතු ඉතාම අගේ බොහොම වටිනවා. ආන්නෙවෙනි ජීවිත හොය හොයා අපි ආදර්ශයට ගන්න ඕන. කල්යාණ මිත්‍රත්වයේ ඕන, සාර්ථකත්වයේ ඇසුර ඕන. කල්‍යාණ මිත්‍රත්වයේ ඕන, සද්ධර්ම ශ්‍රවණයේ ඕන. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕන. ජීවිතයේද ධම ගලපා ගන්න ඕන. මේ තුන මේ හතර සිද්ධ කරන කෙනාගේ ජීවිතේ හැමදාම දවසින් දවස වැඩෙන හඳ වාගේ, පුබු දින හඳ වාගේ වැඩෙනවා. ඔබ උත්සාහ කරන්න අදට වඩා හෙට සතුටින් ජීවත් වෙන්න. හෙටට වඩා අනිද්දා සතුටින් ජීවත් වෙන්න. අදට වඩා හෙට සාර්ථකව ජීවත් වෙන්න. හෙටට වඩා අනිද්දා වැඩි සාර්ථකත්වයකින් ජීවත් වෙන්න. ඒක තමයි වැදගත්. පොඩි පොඩි කාරණා තියෙනවා, මම ඒවා කියන්නම්. කොයි විදිහටද ගන්න ඕන කියලා අපිට මේ උගන්වන සමහර වෙලාවට මේ යටහත් පහත් පැවතුම් ඇති බවද, ඉතින් මේ යටහත් පහත් පැවතුම් හදා ගන්න ඕන කියලා මම නම් කැමති නෑ. මට යටහත් පහත් වෙනවට මම ආස නෑ. මට මේක ගැන්නුවේ හාරිස්පත්ති අරේවංශ අලංකාර හාමුදුරුවෝ. මම ඒ දවස්වල කනට ඇහෙන්නේ නැති වෙන්නේ අවසරයි සාමීන් වහන්සේ කියලා හොම කියලා කතා කරා. කතා කරනකොට හාරිස්පත්ති හාමුදුරුවෝ අද ගහලා මට කියනවා මේක හයියෙන් කියනවා. හෘදට ඇහෙන කනට ඇහෙන හයියෙන් කියනවා. මයිල හයියෙන් කියන පටන් ගත්තා. ඊළඟ නැමිලා හරේ මේ කියනොත් කොහොද නැමිල කියන්නේ? ඔළුව ගෙලින් ගලලා පපෝ ඉස්සරහට දාලා කියන්න දෙන දේ කියනවා හරි. හරි ෂෝ. මං ආසයි හරියට අන්නේ වගේ ඍජුව කතා කරන කෙනෙක්. දකින්න. මං හිතුවා හරි ෂෝක් මේ කියනවා. ඒ වගේම මට හිතුණා මේක මහ පිනට කාල ජීවත් වෙන එකක්, මේක වැඩක් නෑ අප්පා, මේක විතරක් බතක් කරගෙන අසාර කරන් කාම එක හිටිය හොඳයි කියලා හිතිච්ච කාලයක් තිබ්බා. ඒ ආරිස්පත්ති ආරේවන් සලංකාර හැමදෙරු තමයි කිව්වේ අපි හරියට සේවය කරනකොට, අපි මේ ලෝකයාට මෙහෙවර කරනකොට ආයුෂ්මතුනේ ලෝකය අපිට ණයයි. අපි ණය වෙන්නේ නෑ ලෝකයාට. එහෙනම් මම කවදාවත් කියන්නේ නැහැ නේ අලගේ නාගෙන නෝන මේ ඔයිස්ටර් කෝඩර් එකක් දුන්නා, අරව දුන්නා, මේවා ගියාලා දුන්නා. අනේ ඔබතුමියට මං හරි ණයයි කියන්නේ නැන්නේ. එතුමිය කියන්නේ ඔබ වහන්සේට අපි ණයයි කියලා. මං කියලා නැහැ. මං කාටවත් ණය නැහැ. මා අම්මදා කරන්න ණය නැහැ. දායකයාට ණය නැහැ. කාටවත් ණය නැහැ. ඇයි මොකද? මගේ සර්විස් එක මගේ දේ මං කරලා දෙනවා. දෙයක් ලබනවා නම් ඒක නිවට වෙලා ඉල්ලලා පෙරේත වෙලා ගතින් දේවල් නැහැ. ඒක බොහොම සද්භාවයෙන් ගෞරවයෙන් දීපු දෙයක් තියෙනවා නම් තියෙනවා. ඇඟිලියට ගත්තා මුතිවරු පස්සේ ගිහිල්ලා දේශපාලන කැම්පේන් ඔය මේවට ගිහිල්ලා සම්බන්ධ වෙලා මේ ඒ වගේ පහත් වැඩ කරලා කිසි දෙයක් ලබන්නේ නැහැ. දේශපාලනේ කවුරු හරි ඉන්නවා නේ. දැයිමත් ආරාධනා දීුණා අපිට. එහෙම නැහොත් මම ඒව ප්‍රතික්ෂේප කළා. අපිට යන්නේ පාර්ලිමේන්තුව ගත්තා හරි පොඩ්ඩක් ගොඩ වෙන්න තිබ්බා. නමුත් යන්නේ. ඒ වගේම අපි තේරුම් කරගන්න ඕන උසස් ස්වාමීන් වහන්සේලාගේ උපදේශ කොයි වගේද කියලා. මං ගම්බුලිවිල සෝම ස්වාමීන් වහන්සේගෙන් අහුවා. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මොන වගේ ධර්ම දේශනා කරන්න ඕනද, මොනවද අනුගමනය කළ යුතු කරුණු කියලා. උන්වහන්සේ දුන්න උපදේශය තමයි ගැඹුරු දහම් කරුණු. වලින් ධර්ම දේශනා කරන්න මිනිස්සු ඇසකු නැති දුර්ලභ ගණේ සූත්‍ර දේශනාවල් හොයාගෙන ඒ සූත්‍ර වලින් දේශනා කරන්න කියලා. ඒක මහඟු බලයක් බවට පරිවර්තනය වුණා. මොකද උන්වහන්සේ ඒ කියන වචනෙට වඩා ඒක ගැඹුරක් තිබුණා. මම ගැඹුරු සූත්‍ර වලින් ධර්ම දේශනා කරන්න යනකොට මට ගැඹුරු කරුණු මුණ ගැහුණා. ඊට වඩා හැමදාම ගැඹුරින් මට හිතන්න සිද්ධ වුණා. බලන්න එක වචනයක් තුල ඒකේ සැඟවිච්ච අරුත් ගැඹුරෙන් තිබුණා. එහෙම දේශනා කරේ ගම්බුලිල සෝමහාමුදුරුවෝ උන්වහන්සේගේ වාහනේ අපි වැඩම කරන්නේ. කොළොන්නාවේ සුමංගල හාමුදුරුවෝ නිකම් මුණ ගැහුණා. මම ඇහුවා ඒ දවස්වල වගේ ඊට අවුරුදු 10කට 15කට විතර කලින් ස්වාමීන් වහන්සේ මේ දේශකෙක් විසින් අනුගමනය කළ යුතු කරුණු මොනවාද? උන්වහන්සේ ලොකු දේශකයන් වහන්සේලානේ. උන්වහන්සේ දුන්න හොඳ උපදේශයක් තමයි කාටවත් ගරහන්න, නිගා කරන්න, නිඳා කරන්න ධර්මාසනේ පාවිච්චි කරන්න එපා. බණින්න, තමගේ වෛරය පිරිමහන්න එහෙම භාවිතා කරන්න එපා. කියන උපදේශය අපි පාවිච්චි කරන්න ඕනේ. මේ 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 ආසනය කියලා කියන්නේ මේක රාජාසනයකට වඩා වටින එකක්. ධර්මාසනය කියන්නේ රජුන්වත් වැඩි කරන්නේ නැහැ නේ. එනිසා ස්වාමින් වහන්සේලා ගිහියාට වඩා උසස් චර්යාවකින්, වචන වලින්, ප්‍රතිපත්ති වලින්, පෞරුෂයකින් හැම විටම පෙනී හිටින්න ඕන. ඒක තමයි දායකයාගේ බලාපොරොත්තුව. නේ ඒ තනතුරේ ඉන්නගෙන ඒ විදිහට ඉන්නකොට තමයි එයාගේ බලාපොරොත්තුව. රජ වුණාම රජා රජ වගේ ඉන්නකොට රජේ රජ්‍ය රට ඇති ආනෙක අභිමානය. ඒ වගේම ගමේ පන්සලේ හාමුදුරුව හොඳ පෞරුෂයකින්, හොඳ දර්ශනයකින්, හොඳ අභිමානයකින්, ශ්‍රේෂ්ඨත්වයකින් වාසය කරනකොට ඒ දායකකාරකාදීන්ට තියෙන පුදුමාකාර සතුටක්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන්ට වඩා උසස්, චර්යාවෙන්ම උසස්, ක්‍රියාවෙන්ම උසස්, පැවැත්වෙන්ම උසස් ගුණාංග වලින් හෙවි පෞරුෂයකින් යුක්ත වෙන්න ඕනේ. ඉතින් දර්ශන ඥානය තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. අපි දෙයක් දිහා බලන ගැඹුර ඒව ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ පොතපත පරිශීලනය කිරීම නිසා, බොහෝ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම නිසා, ඒ ලැබෙන දේවල් අපේ ජීවිතවලට එකතු කර ගැනීම නිසා තමයි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. මේ කලාතුරකින් හොද්දි හැඳ දිනනවා වාගේ රස නොදෙන, අර්ථ නොදෙන, ජීවිතේ සාර්ථක කර නොගන්නා වූ වාසනාවන්ත පිරිසක් ඉන්න අතර වාසනාවන්ත බහුතරයට මේ ශාසන ධර්මය තුල අපිට අද අවකාශය තියෙනවා. සෝවාන් වෙන්නත් පුළුවන්, සකදාගාමි වෙන්නත් පුළුවන්, අනාගාමි වෙන්නත් පුළුවන්, අරිහත් වෙන්නත් පුළුවන් කියන තත්ත්වයට යන්න. ඒක බැහැයි කියලා හිතනවා නම් සාසනය අවලංගු කිරීමක්. ඒක බැහැයි කියන්න එපා කොයි වෙලාවකට. ඒක පුළුවන්. කරන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් කියන තැන ඉන්න ඕනේ. එහෙම කළොත් සාසනය අවලංගු කිරීමක්. සාසනයට නිග්‍රහ කිරීමක්. මොකද ධර්මයේ තීද්දි. එය කරන්න බෑ කියලා කියීම සම්පූර්ණ වරදක්. එහෙම කියන්න හොඳ නෑ. පව් සිද්ධ වෙනවා. ඉතින් මාර්ගඵලලාභීන් වහන්සේ මෙහි වෙන්නේ තම අධ්‍යාත්මික දර්ශනය තුලින් මිසක් ඇඳුමින් නෙමෙයි. මේ ආධ්‍යාත්මික දර්ශනය යමෙක් අවබෝධ කරගත්ද එයාට තමයි ශ්‍රමණයා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ ආධ්‍යාත්මික දර්ශනය එතෙන්ට ගොඩනැගිලා නැත්නම් එයා ශ්‍රමණෙක් නෙමෙයි. ලෝභයෙන් අන්ධ වෙලා නම්, මෝහයෙන් අන්ධ වෙලා නම්, රාගයෙන් අන්ධ වෙලා නම්, කුහකකම් වලින් අන්ධ වෙලා නම්, පලිගැනීම් වලින් අන්ධ වෙලා නම්, තණ්හාවෙන් අන්ධ වෙලා නම්, ලෝභකමින් අන්ධ වෙලා නම් එයා භික්ෂුවක් නෙමෙයි. යමෙක් මේ ලෝභ, ද්වේෂ, මෝහ, මාන, මදමාන, මිරිසියා, ගති දුරු කරමින්, නැති කරමින් හිත පිරිසුදු කරගන්නවද අන්න යාට කියනවා භික්ෂුන් වහන්සේ. එනිසා අපි හැම විටම අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණධර්ම නගා සිටවා ගන්න වැඩපිළිවෙලකටම අපේ සිත යොමු වෙන්න ඕන. ඔය කොච්චර කිව්වත් අපේ ආධ්‍යාත්මයට අපි එබී බලන්නේ නැත්නම් අපි අපේ ආධ්‍යාත්මය අපිට තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි මේ විනාඩි කීපය අපේ ආධ්‍යාත්මයට අපි එබී බලන වෙලාවල් කුංචි භාවනාවක් වගේ වෙන මුකුත් එපා. නිහඬව බලා සිටින්න ඔබේ සිත දෙස ඔබම. මුකුත් මේපා. ඔබේ සිතට ඔබ අහුම්කම් දෙන්න. ඔබේ සිතේ හැසිරීම මොන වගේද කියලා බලාගන්න. හරියට අර ගහකට වඳුරෙක් පැන්නාම වඳුරු දිහා බලාගෙන ඉන්නේ හැසිරෙනවා. කුරුල්ලෙක් දිහා වෙනකොට කුරුල්ල දිහා බලන්නේ ඉන්නේ. ඒ වගේ ඈ ඒ වගේ ඔබේ හිතේ හැසිරීම ඇස් දෙක පියාගෙන සංසුන්ව බලන් ඉන්න ඔබේ හිතේ හැසිරීම එච්චරයි. කොයි විදිහට හැසිරුණත් කමන්නේ. හැසිරීම කොහොම හරි තේරුම් ගන්න.
ඔක භාවනාවක් වගේ අපේ ස්වාමීන් වහන්සේලාටත් අපේ පින්තුන්ටත් හැමදාම විනාඩි 15ක් සිද්ධ කරන්න. සිතේ හැසිරීම දැස බලා සිටින්න. ගොඩාක් දේවල් ඔබේ නුවණ පවසාවේ, ඔබේ මනස පවසාවේ, ඔබට ජීවිතය පිළිබඳව ඔබට තේරුම් කරලා දෙයි. යා යුතු මඟ පිළිබඳව, කළ යුතු දේ පිළිබඳව. ඒ නිසා මුකුත් නැහැ, සිතේ හැසිරීම බලාගෙන ඉන්න දවසකට නින්දට පෙර තමන්ගේ හිත මල් උද්‍යානයක්ද, තමන්ගේ හිත කුණු කන්දක්ද කියලා පෙනේවි. ඊළඟට තමන්ම තීරණය කළාවි මගේ හිත මල් උද්‍යානයක් කරන්න ඕනේ, කියන්නේ ලස්සන තැනක් බවට පත් කරන්න ඕන, කුණු කන්ද අයින් කරන්න ඕන. කුණු කන්දට කියන්නේ කෙලෙස් කියලා, මල් උද්‍යානයට කියන්නේ පින කියලා. ඇදෙන්නේ ඉතින් බලන්න හැමෝගෙම හිත දිහා බැලුවාම ඉතින් කියයි කුණු කන්දක්ද මේක මල් උද්‍යානයද කියලා. මල් උද්‍යානයක් නම් එයාට හිත බලාගෙන සතුට වෙන්න බලුවන්, සිගරට් බොන්න ඕනේ නැහැ, අරක්කු බොන්න ඕනේ නැහැ, අල්ලාහ් සල්ලාහ් කතා කරන්න ඕනේ නැහැ, හිත දිහා බලන් සතුට වෙන්න පුළුවන්. කයි වැදගත්. එනිසා හිත දැක්කහම තමන්ට සතුටක් දැනෙන විදිහට තමන්ගේ හිත හදන්න. ඒක තමයි කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනන් කියන්නේ. ඒ තුලින් අපිට දෙන්නේ සැප විඳින්න. වාඩි වෙලා හුද්දට සැප විඳින්න. දැන් මේ කට්ටියට සැප විඳින්න කිව්වහම සම්පූර්ණ දැන් බෞද්ධ සමාජයේ සම්පූර්ණ සැප ඇලිසි. සැප විඳින්න කිව්වහම නිකන් බුද්ධ ආගම නෙමෙයි වගේ. එහෙමද නැද්ද? බුද්ධ ආගම නෙමෙයි වගේ. බුද්ධ ආගමේ සැප විඳින්න පරිවැදන්නේ. අරහතුන් වහන්සේලා දින සැප විඳින්න. ඔව් මම සැප විඳින්න මානෙලා තියෙන්නේ. කායික සැපේද කැමති, මානසික සැපේද කැමති, දුකට අකමැති. දැන් කට්ටිය වල මොකද වෙන්නේ? ධාරි වැඩේ බුද්ධ ආගමේ සැප විඳින්න පුළුවන්ද? ඒක තමයි අපි බුදුහාමුදුරන්ගේ දහම තේරුම් ගත්තේ නැති කව. බුදුහාමුදුරු සැප වෙන්නා. ලෝකෙ සැපසේම සැතපෙල සැපසේ අවදි වෙන සැපසේ ජීවත් වෙන කෙනෙක් තවත් නෑ බුදුහාමුදුරු විතර. බුදුහාමුදුරන්ගේ දේවරම් මහ විහාරයේ මල් සුවඳ හමනවා. ලස්සනම ලස්සනයි. පොළොවට පවා මැණික් ගල් වර්ග අතුරලා ලස්සනයි. සුවඳ කුටියේ සුවඳ හමනවා. පොළොවට සුවඳ දැවෙන් ටයිල් හදලා, වහලට සුවඳ දැවෙන් ලී යොදලා සුවඳ කුටිය. එතකොට සැප විඳලා නැද්ද? හරිම සැපයි. වාහන බජරෝ ජීප් ඕනේ නැහැ. මොකද ඒක නිකම්ම යන්න පුළුවන්, ඉදින් යන්න පුළුවන්. අපි පෙට්‍රෝල් ගහගෙන මේ අමාරුවෙන් අර මෙහෙන් ට්‍රැෆික් වලින් එනකොට වැඩි යන්නේ. උඩින් යන්න පුළුවන්. ඒකත් සැපයි. නේද? ෆ්‍රීවේ එකක් තියෙනවා නේද? නිදහසේ යන්න පුළුවන්. නිදහස් පාරක් තියෙනවා. ඒකත් සැපේ. ඒ නිසා හැමදාම සැප හොයන්න, සැප විඳින්න, සැපේට කැමතිවන්න, සැපවත් ජීවිතයක් ගත කරන්න ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකේ මිනිස්සු දුකට සැපේ කියනවා, සැපට දුකේ කියනවා, සැප විඳින්න කිව්වහම හිතන්නේ අපිට මේ කටිපු වුණ තමයි හාමුදුරුවෝ කියන්නේ. කටිපු වුණාම සැපද? සිගරට් දුවාම සැපද? වැරදි වැඩක් කළාම සැපද මං අහන්නේ? ඒකෙන් ලැබෙන්නේ දුකනේ නේද? ඉතින් සමාජයේ මිනිස්සු සැප දුක මාරු කරගත්තට මට කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මේ ආර්ය ධර්මයේ සැපේ, නිවන් සැපේ හොයාගන්න කියන එක ලෝකේ සැප දුක මාරු කරගත්ත එක මගේ වැඩක් නෙවෙයි. ඒක ලෝකේ වැඩක්. ඒ නිසා සැබෑ සැපේ ලබන්න ඒ සැපේ තමයි සදාතනික සැපේ, නිවන් සැපේ.
ගෞරවනීය අපේ ධර්ම වහන්සේ, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ පිරිවෙන් ශිෂ්‍ය පුජ්‍යාමුදුරන් වහන්සේලාට ඒ වගේම අනිකුත් එදායක කාරකාදී පින්තුන හැමදෙනාටම ඉතාමත්ම ජීවිතයට වටිනා හිතන්න පුළුවන් හිතේ යතු ධර්මානුශාසනාවක් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ විසින් මේ අවස්ථාවේදී දේශනා කරන්න තියදුනා. ඉතින් මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම එගයන්නේ අරගෙන නෝනා මහත්මිය, ඒ වගේම අපේ ලසන්තාර ගේවන අමාත්‍යතුමා, ඒ වගේම අමාල ගේවන මැතිණිය ඇතුළු ඒ පවුලේ සෑම දෙනා වේවිලු, ඒ වගේම අපේ විහාරස්ත දායක සභාවේ සියලු දෙනා වේවිලු, ඒ ගෞරවනීය හාමුදුරන් වහන්සේට රත්නත්‍ර ආශිර්වාද පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී දෙනවන අතර උන්වහන්සේට තවත් මෙවන් ජාතික සාසනික සේවාවන් සිදු කරන්නට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය කාන්තේම සැලසේවා කියලා කවුරුත් සාරු කියලා